SBS Radio.
ඔබේ ප්‍රජාවේ සිදුවන දෑ සහ ඔබේ සංවාද සඳහා දැන් SBS සිංහල වැඩසටහන ඔබ වෙනුවෙන්ම.
හොඳයි, දැන් අපි විශේෂිත සාකච්ඡාවකට යොමු වෙන්න කැමැති. අපි ආරාධනය යොමු වෙනවා ශ්‍රී ලංකාවේ මේ වෙනකොට වර්තමාන රජයේ අමාත්‍යවරයෙක්, ඒ වගේම ජාතික හෙළරුමය පක්ෂයේ නායකවරයා, බස්නාහිර සහ මහනගර සංවර්ධන අමාත්‍යවරයා විදිහට කටයුතු කරන පාටලි චම්පික රණවක ගරු ඇමතිතුමා. ඇමතිතුමා, ආයුබෝවන්.
ආයුබෝවන්.
අපි දන්නවා දැන් ශ්‍රී ලංකාවේ ඇති වුණු තත්ත්වය පිළිබඳව විදේශගත ශ්‍රී ලාංකික ජනප්‍රජාව විදිහට ඔස්ට්‍රේලියාවේ හැම ප්‍රාන්තයකම ජීවත් වන අපේ ශ්‍රී ලාංකික ජනප්‍රජාව ශ්‍රී ලංකාවේ සිදුවන දේ පිළිබඳව බොහොම උනන්දුවෙන් සිටින්නේ. ඒ වගේම විවිධ අනුස්මරණ සහ ශ්‍රී ලංකාවට විදේශගත ජනප්‍රජාවක් විදිහට ආධාර උපකාර කිරීමේ කටයුතු වල නියැලෙමින් සිටින ශ්‍රී ලාංකික විදේශීය ජනප්‍රජාවක් ඔස්ට්‍රේලියාව තුළ සිටින්නේ. මේක ශ්‍රී ලංකාව තුළ බොහෝ සෙයින් සංවාද ගොඩනැගෙමින් පවතින කාලවකවානුවක් මේ ශ්‍රී ලංකාවට අත්වුණු ඉරණම පිළිබඳව. ඇමතිතුමා, දැන් අපි දන්නවා ශ්‍රී ලාංකිකයන් විදිහට අපි කවුරුත් අත්විඳලා තියෙනවා විශේෂයෙන්ම මෙහි සිටින පළමුණු ශ්‍රී ලාංකික විදේශගත ජනප්‍රජාව. ශ්‍රී ලංකාවේ වසර 28කට ආසන්න කාලයක් පැවතුණු රට අභ්‍යන්තරයේ පැවතුණු ත්‍රස්ත තර්ජනය. නමුත් දැන් රටක් විදිහට පළවෙනි වතාවට තමයි ශ්‍රී ලංකාව මේ අන්තර්ජාතික ත්‍රස්තවාදයට මුහුණ දෙමින් සිටින්නේ. දැන් අපි දකිනවා මේ සිදුවීම ඇතිවන්නටත් කලින් සිට ඔබතුමා යම් යම් විද්වත් සංවාදවලදී, සාකච්ඡා මණ්ඩපවලදී ශ්‍රී ලංකාව ක්‍රමක්‍රමයෙන් මේ ඉස්ලාම් අන්තවාදයට ගොදුරු වෙමින් සිටින ආකාරය පිළිබඳව ඔබතුමා සතුව තිබුණු දැක්ම පිළිබඳව යම් යම් කරුණු හෙළිදරව් කිරීම සිදු කරමින් සිටිය පුද්ගලෙක්. දැන් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද ඔබගේ අත්දැකීම සහ ඔබගේ දැක්ම කොහොමද මේ ශ්‍රී ලංකාව ක්‍රමක්‍රමයෙන් ඉස්ලාම් අන්තවාදයට ගොදුරු වීමේ මේ ප්‍රවණතාව සම්බන්ධව?
ඇත්තටම අපි කවුරුත් දන්නවා ලෝකේ පුරා මේ ත්‍රස්තවාදී තර්ජනයේ ඉස්ලාම් මූලධර්මවාදී ඔස්ට්‍රේලියාවේ පමණක් නෙවෙයි, ලංකාවේ පමණක් නෙවෙයි, හැම ලෝකේ හැම රටකටම වගේ ප්‍රධාන හැම රටකම මේ ගැටලුව තියෙනවා. ඉන්දියාවේ කාශ්මීර ප්‍රශ්නය තියෙනවා, ඒ වගේම චීනයේ ෂින්ජියාන් පළාතේ ගැටලුව තියෙනවා, යුරෝපයේ හැම නගරයකටම බ්‍රසල්ස්, පැරිස්, ලන්ඩන් හැම නගරයකටම මේ ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල වෙලා තියෙනවා. ඒ වගේම ඇමරිකා එක්සත් ජනපදයට, ඒ වගේම කාලයක් රුසියාව මේ ඉතාම විශාල වශයෙන් පීඩා වින්දා. ඉතින් ඒ නිසා මේක අන්තර්ජාතික ත්‍රස්තවාදයක්. ඔවුන්ගේ හැඟීම, ත්‍රස්තවාදීන්ගේ හැඟීම, මේක වසර දහසකට පෙර පැවතිච්ච ඒ ක්‍රිස්තියානි ඉස්ලාමීය කුරුස යුද්ධය, ජෙරුසලමේ වෙච්ච කුරුස යුද්ධයේ දිගුවක් හැටියට තමයි ඔවුන් කල්පනා කරන්නේ. ඉතින් එක්තරා ආකාරයකට ගත්තාම ඉතා ඛේදවාචකයක්. සිරියාවේ හෝ ඉරාකේ නගරයක ඇමරිකන් හමුදා හෝ රුසියානු හමුදාවල ප්‍රහාර වලින් මිය යන මුස්ලිම් දරුවන්ට පිළිගැනීමක් වශයෙන් ලංකාවේ ක්‍රිස්තියානි දරුවන් පිළිගැනීම ඉතාම ඛේදජනක තත්ත්වයක්. කෙසේ වෙතත් අපිට මේක හඳුනා ගන්න පුළුවන් ලංකාවේ දේශපාලනේ විවිධ සිදුවීම් මාලා සිදු වුණා පසුගිය අවුරුදු 70ක නිදහසෙන් පස්සේ. මුලදී ලංකාවේ දේශපාලනේ සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වුණේ වාමාංශික දක්ෂිණාංශික ලෙස බෙදිච්ච දේශපාලනයක් ලෙසයි. ඒකේ තීරණාත්මක ලක්ෂ්‍යයක් 1971 අප්‍රේල් 5 වෙනිදා එල්ල වෙච්ච ඒ ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ අරගලයත් එක්ක සන්නද්ධමය වශයෙන් වාමාංශික බලයක් පිහිටවීමට උත්සාහයක් දරුණා. නමුත් 1983 පස්සේ ලංකා දේශපාලනයේ ප්‍රධාන දේශපාලන ක්‍රියාදාමය වුණේ වම දකුණ ભેදේ නෙවෙයි, මේ LTT ත්‍රස්තවාදයත් LTT ත්‍රස්තවාදයට එරෙහිව නැගිච්ච ක්‍රියාදාමයක්. ඒක මත තමයි ලංකා දේශපාලනයේ හැසිරෙමින් තිබුණේ. ඒකට විදේශ රටවල් වල මැදිහත් වීමකුත් විශාල පරිමාණයෙන් තිබුණා. එක්තරා අවස්ථාවක ඉන්දියාව ඍජුවම යුදමේ මැදිහත් වීමක් 1987 සිදු කළා. ඉතින් විශාල ධාතන වටේකට රැල්ලකට පස්සේ අපි 2009 ඒ ත්‍රස්තවාදය පරාජය කරන්න සමත් වුණා. නමුත් දේශපාලන වශයෙන් ඒ ත්‍රස්තවාදයේ දෝංකාරය දේශපාලන පිළිබඳව වෙච්ච අදහස් තවත් කාලයක් තිබුණා. නමුත් මේ ප්‍රහාර මේ 2019 අප්‍රේල් 21 එල්ල කරපු පාස්කු ඉරිදා ඉස්ලාමීය මූලධර්මවාදී ප්‍රහාරත් එක්ක ලංකා දේශපාලනයේ ඉදිරි කාලයේදී ආගමික සංඝස්තනය මත තීරණය වෙනවාද කියන තත්වය ඇති වෙලා තිබුණා. මේකට හැබැයි ඔය ක්‍රියාදාමයක් මේ මුස්ලිම් සමාජය ඇතුළේ සිද්ධ වුණා. දැන් අපි දන්නවා අපේ රටේ මුස්ලිම්වරු බොහොමයක් අරාබියෙන් ආවයි කිව්වට ගොඩාක් දෙනෙක්ගේ පසුබිම තියෙන්නේ ඉන්දියා පකිස්තාන් ප්‍රදේශ වලින් තමයි අපේ ප්‍රදේශ වලට ආවේ. ඇවිල්ලා මෙහෙ ඉන්න කාන්තාවන් විවාහ කරගෙන තමයි ඔවුන් මෙහෙ ආවේ. හැබැයි මෙහෙ ආවේ ඔවුන් ආක්‍රමණිකයන් හැටියට නෙවෙයි, වෙළෙන්දු හැටියට. ඔවුන්ට විශාල පීඩනයක් පෘතුගීසි ලන්දේසි යුගවල එල්ල වුණා. ඒ අවස්ථාවේදී මේ බෞද්ධ ස්වාමීන් වහන්සේලා රජවරු තමයි ඔවුන්ව අදින්චි කළා ගලවා ගත්තේ. ඊට පස්සේ ඉංග්‍රීසින්ගේ සමයේ ඔවුන්ට පල්ලි කටයුතු පවත්වාගෙන යන්න ආගමික කටයුතු පවත්වාගෙන යන නිදහසක් දුන්නා. එක්තරා දුරකට ඉංග්‍රීසින් උපාය මාර්ගයක් අනුගමනය කළා ඔවුන්ව මෙහෙවන්න පුළුවන් කියලා සිංහලයින්ට විරුද්ධව. කෙසේ වෙතත් මුස්ලිම් ජනයා බොහෝ දුරට සාමකාමීව ඉන්දියාවේ ව්‍යාප්ත වෙලා තිබිච්ච අර සූෆි කියන දර්ශනයට අනුකූලව තමන්ගේ ආගම ධර්මය අදහා ගනිමින් ශ්‍රී ලාංකිකයන් හැටියට සිංහල දෙමළ භාෂා කතා කරගෙන අපේ ඇඳුම් පැනඳුම් ආහාර පාන රටාවට අනුව ඒ ව්‍යවහාරයන්ට අනුව ජීවත් වුණා. ඒක කවුරුත් දන්න දෙයක්. නමුත් දශක කීපයකට පෙර සිට ක්‍රියාත්මක වුණා මේ තබ්ලිග් ජමාත් ව්‍යාපාරය. ඒ මගින් කුරාණයට කියවීම් ලබා දෙමින් කුරාණය හදාරන්න සැලපෝමින් ලංකා සමාජය තුළ කිසියම් දුරකට අරාබිකරණයක් ආරම්භ කළා. අරාබි භාෂාව ඉගෙන ගන්න, අරාබි ඇඳුම් අඳින්න, අරාබි භාෂාවෙන් යම් යම් මාර්ග ප්‍රාදේශ සභා ඒවත් සලකුණු කරන්න, ඒ වගේම ඒ ආහාර පාන ගන්න. කොටින්ම එතෙක් කාලයක් ශ්‍රී ලාංකික සමාජයේ සිංහල දෙමළ සමාජයට එක්ක සත්නර් සම්බන්ධයක ජීවත් වෙච්ච මුස්ලිම් ප්‍රජාව අනුක්‍රමයෙන් අරාබිකරණයකට ලක් කළා මේ තබ්ලිග් ජමාත් ව්‍යාපාරය. හැබැයි ඒගොල්ලෝ හිංසාවාදය අනුගමනය කළේ නැහැ. ඒගොල්ලන්ට විශාල වශයෙන් ප්‍රහාර එල්ල වුණත් එල්ටීටී ත්‍රස්තවාදීන්ගේ නැගෙනහිර පළාතේ උතුරේ මහා පරිමාණ පළවා හැරීම් සිද්ධ වුණත් ඔවුන් ඒකට සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ වගේම ඔවුන් ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳුනේත් නැහැ. ශ්‍රී ලංකා යුද හමුදාවට එක් වෙලා ත්‍රස්තවාදය මර්ධනය කිරීම සඳහා වෙච්ච සටනට මහා පරිමාණයෙන් දායක වුණේ එහෙම දායක වුණේ මැලේ ජාතිකයන් කිහිපෙක් විතරයි. ඉතින් මේ අපේ තවදුරටත් උග්‍ර වුණා. දශක දෙකකට පමණ කලින් ඉඳන් තවහීට් නැමැති ඒ වහබ් වාදය මේ රටට පැමිණීමෙන් පස්සේ, මේක පැමිණියේ තමිල්නාඩුවෙන් ඇවිල්ලා, ඒ වගේම සවුදි අරාබිය සහ ඒ අරාබිකරේ රටවල් වල සේවයට ගිය පිරිස් අතරින් ඇවිල්ලා කිසියම් දුරකට මේ මුස්ලිම් සමාජය නිරාමණය කරන්න පටන් ගත්තා. ඒ කියන්නේ මුස්ලිම් සමාජය සමාජ බෙදුම්වාදයක් කරා ගෙනිච්චා. සමාජ බෙදුම්වාදයෙන් ඔප්පට ගිහිල්ලා රැඩිකල් මුස්ලිම් ධර්මයක් ඇති කරන්න පටන් ගත්තා මේ තවහීද් ජමාත් වගේ ව්‍යාපාර. ඒ මගින් ඔගොල්ලෝ පළමුවෙන්ම බෞද්ධයන් සමග සහ ක්‍රිස්තියානින් සමග වෙනත් ආගම් සමග සංවාද ඇති කරගත්ත. සංවාද පස්සේ ගැටුම් බවට පරිවර්තන. සංවාද නම් ප්‍රශ්නයක් නෑ ප්‍රජාතන්ත්‍රවාදී රටක. මේ තවහීද් ව්‍යාපාරය තවදුරටත් ඉදිරියට යාමක් හැටියට තමයි විදේශීය ත්‍ර්ථ සංවිධාන ISIS, ඒ වගේම වෙනත් ත්‍ර්ථ සංවිධාන ලෝකේ වෙනත් රටවල පවතින ප්‍රශ්න පදනම් කරගෙන ශ්‍රී ලංකාව තුළ මේ ත්‍ර්ථවාදී ශෛලිය ඇති වුණේ. ඇතරම 2014 වගේ කාලෙක ශ්‍රී ලංකාවෙන් පිරිසක් සිරියාව කරා ගියා. හුඟක් දෙනෙක් මුස්ලිම් සමාජයේ මේක පිළිගත්තේ නෑ. නිලාම් නැමැති පුජ්‍යලේ ඔහු පිළිබඳ අනතුරු ඇඟවීමක් විදේශීය ඔත්තු සේවකෙන් ලැබුණා. ඔහු එහිදී මිය ගියත් ඔහුගේ කණ්ඩායම පිරිස් ඒ සිරියාවේ හා ඉරාකේ ISIS බින් කඩවල් අහිමිවීමත් එක්ක ශ්‍රී ලංකාවට පැමිණලා තියෙනවා. ඒ වගේම විදේශ අධ්‍යාපනය ඔස්ට්‍රේලියාවට, එංගලන්තයට, විශේෂයෙන් ඔස්ට්‍රේලියාවට විදේශ අධ්‍යාපනය සඳහා ගිය මුස්ලිම් තරුණයන් විශාල පිරිසක් රැඩිකල් ත්‍රස්තවාදී පිරිස් බවට පරිවර්තනය වුණා. උදාහරණයක් දෙහිවල බෝම්බෙන් මිය ගිය තරුණයා, ඔහු ඔස්ට්‍රේලියාවේ ඉගෙනගත්ත කෙනෙක්. ඔස්ට්‍රේලියාවේ සිටියදී ඇඳුරුම්කම් ඇති කරගෙන මේ ISIS ව්‍යාපාරයක ඔහු තුර්කිය හරහා සිරියාවට ගිහිල්ලා එහි ත්‍රස්තවාදී මුණ ගැහිලා ඒ අවිපුහුණුව සහ අනිකුත් දේවල් ලබාගෙන තියෙනවා. ඉතින් මේ අය උගත් මධ්‍යම පාන්තික පිරිස්. මේ අය ගැන කිසිම සැකයක් මතුපිටින් ඇති වෙන්නේ නැහැ මේ අයගේ ජීවන රටාවත් එක්ක. නමුත් අභ්‍යන්තරයෙන් ඔවුන් තාමත්ම භයානක ත්‍රස්තවාදීන් පිරිසක්. ඉතින් මේ සම්බන්ධයෙන් නොයෙක් සමාජ අනතුරු ඇඟවීම් තිබුණා. ඒ වගේම බුද්ධිංශවල අනතුරු ඇඟවීම් තිබුණා. නමුත් මේ පිළිබඳව මේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් මේ මුළුණු පුටා ගැනීම යුතුයි කියන දේශපාලන අභිලාෂය, දේශපාලන අධිෂ්ඨානය අපේ රටේ 2010 ඉඳන්ම තිබුණේ නැහැ. විවිධ අය විවිධ අවස්ථාවල විවිධ කාරණා මත මේක පාවිච්චි කරන්න හැදුවා මිසක් මේක මොනරි පුටා දමන්න උත්සාහ කළේ නැහැ. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි අපිට මේකට මුහුණ දෙලා
තියෙන්නේ. ඔව් හොඳයි. මේ අවස්ථාවේදී මේ තත්වය මර්ධනය කිරීමේ කාර්යභාරය පිළිබඳව ජනතාව විමසිලිමත්ව සිටින්නේ. මේ මර්ධනය කිරීමේ කාර්යභාරය කොහොම සිදුවිය යුතුයි කියලාද ඔබගේ විශ්වාසය වන්නේ අමිතුමා?
අපේ ආරක්ෂක හමුදා ඉතාම ශක්තිමත් ආරක්ෂක හමුදාවක්. ඒ වගේම බුද්ධ්‍යංශ මේක LTT ප්‍රස්තවාදයේ වගේ ව්‍යාප්ත වෙච්ච බලගතු ව්‍යාපාරයක් නෙවෙයි. මේක මර්ධනය කිරීමේ හැකියාව තියෙනවා. හැබැයි මේ ත්‍රස්තවාදීන් පිරිස මර්ධනය කිරීමේදී මතක තබාගත යුතුයි මේ 200ක පමණ පුහුණුව ලද සන්නද්ධ ජිහාඩ්වාදී ත්‍රස්තවාදීන් පිරිසක් ඉන්නකොට 20 ලක්ෂයක මුස්ලිම්වරු ලංකාවේ ජීවත් වෙනවා. ඉතින් මේ අය අතරින් මේ පිරිස තෝරා බේරාගෙන විනාශ කිරීම සැලකිය යුතු අභියෝගයක්. එක. දෙක, මේ ත්‍රස්තවාදීන් 200ක් පමණ හිටියට මොවුන්ට සහය දෙන මොවුන්ගේ ජිහාඩි මතවාදයෙන් සිටින අන්තර්ජාලය හරහා පිරිස් බඳවා ගැනීම කරන තවත් පිරිසක් ඉන්නවා. ඒ වගේම සන්නද්ධ ක්‍රියාදාමයට නොගියත් මේ මතය දරන තවාහීද් මතය, ඒ කියන්නේ මුස්ලිම්වරු හැර අනික් අය කිසිවෙක් ජීවත් විය යුතු නැහැ කියන තරම් ඔච්ච මෙලේච්ච මත දරන පිරිසුත් මේ අතර ඉන්නවා. ඒ වගේම අරාබිකරණයට රට ගෙනියමින් මුස්ලිම් සමාජය අනික් සමාජයෙන් වෙන්කර ගැනීමේ ක්‍රියාවලියක නිරන ක්‍රියාදාමයක් තියෙනවා. ඉතින් ඒ වගේම අර මධ්‍යස්ථ අතිවිශාල මුස්ලිම් ජනයා සාමකාමී මුස්ලිම් ජනතාව ඉන්නවා. ඉතින් මේ අය සම්බන්ධයෙන් මම හිතන්නේ විවිධ උපාමාර්ග වලියක් අපට අවශ්‍යයි. අපිට මේ අය සම්බන්ධයෙන් එකම ක්‍රියාදාමයේ අනුගමනය කරන්න බෑ. අපිට විවිධ උපායමාර්ගයන් අවශ්‍යයි. සන්නද්ධ පිරිසට සන්නද්ධ මේ වශයෙන් ප්‍රතිචාර දක්වන්න, ඒ වගේම ප්‍රචාරකින් හා සැපයුම් කරුවන්ට ඒ විදිහට ප්‍රචාර දක්වන්න, ඒ වගේම රැඩිකල් කරණේ නීලා ඉන්න රැඩිකල් අන්තවාදීන්ව නිර් රැඩිකල් කරණය කරන්න, ඒ වගේම අරාබිවාදයෙන් මුදාගෙන ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාවක් ඇතිකර ගැනීම සඳහා වෙච්ච ක්‍රියාදාමයක් මුස්ලිම් සමාජය තුළින්ම ඇතිකර ගැනීමට, ඒ වගේම අවිහිංසාවාදී සාමකාමී මුස්ලිම් සමාජය බලාත්මක කරන්න ඕනේ, ශක්තිමත් කරන්න ඕනේ. අද ඔවුන්ව බියවද්දලා තියෙන්නේ මේ හතර පහ දිනක එකතු වෙලා. ඒ ක්‍රියාදාමිනුත් සමාජ මේ වශයෙන් ක්‍රියාත්මක විය යුතුයි.
ඔව්, දැන් ඇත්තටම අපි දන්නවා දැන් අපේ ශ්‍රී ලංකාව තුළ මේ ජනවර්ග දෙකක් අතර පවතුණු යුද්ධයේදී, රට තුළ පවතුණු යුද්ධයේදී අපි දැනගෙන හිටියා ත්‍රස්තවාදියා කියන්නේ කවුද, ඔහු කොතනද ඉන්නේ කියලා. දැන් කොළඹ ආශ්‍රිත ප්‍රදේශවල මේ වගේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මේ අනපේක්ෂිත ආකාරයට සිදු වුණාට අපි දැක්ක දැන් කිලිනොච්චියන් වගේ හාට ගියාම ත්‍රස්තවාදියෝ හිටියා, ඒගොල්ලන්ගේ භූමි කඩවල් තිබුණා. නමුත් දැන් මේ අපි රටක් විදිහට මූණ දෙන අන්තර්ජාතික ත්‍රස්තවාදීන් මූණ දෙන ආකාරය වෙනස්. ත්‍රස්තවාදී කොහේ ඉන්නවද දන්නේ, ආකල්පමය මේ රැඩිකලයිසේෂන් මේ රැඩිකල් මතවාද කොහෙන් එළියට එනවද දන්නේ, අන්තර්ජාලය මේකට බොහෝ සෙයින් සම්බන්ධයි, අන්තර්ජාලයත් එක්ක යන ත්‍රස්තවාදයක් දැන් තියෙන්නේ. දැන් ඔබ රජයේ අමාත්‍යවරයෙක්, දැන් ඔබට මොකද්ද තියෙන පැහැදිලි කිරීම ශ්‍රී ලංකාවේ රජයක් විදිහට කොහොමද මේ අන්තර්ජාතික ත්‍රස්තවාදය මැඩලීමේ කාර්යාවලියේදී කොතනද හිටගෙන ඉන්නේ කියලා?
ඔව්, ඇත්තටම මේක වෙනස් ත්‍රස්තවාදයක්. මේක බිම් කඩක සිදුවෙන ත්‍රස්තවාදයක් නෙවෙයි, බිම කල්ලා ගැනීම වෙනුවෙන් කරන ක්‍රියාවලියක් නෙවෙයි. සමහර අනාගතයේ වෙනත්ත්වයක් ඇති වෙයිද කියන්න බෑ. නමුත් ශ්‍රී ලංකා රජයේ යම් යම් පියවර අරන් තියෙනවා. නමුත් ඒවා තාමත් ප්‍රමාණවත් නෑ. මොකද මේ යුද මෙහෙයුම, බුද්ධි මෙහෙයුම අට අමතරව අන්තර්ජාලයේ මෙහෙයුමක්, ඒ වගේම මුස්ලිම් සමාජයේ ක්‍රියාකාරීත්වයක් මේකට එරෙහිව සහ අනිකුත් සමාජයේ විසින් මේකට දායක වීමක් අවශ්‍යයි. ඉතින් ඒ මෙහෙයුම් සිද්ධ වෙලා නෑ. තාමත් ජනතාව යම් කිසි බියසහගත තත්ත්වයක ඉන්නේ. නමුත් ආරක්ෂක අංශ සමත් වෙලා තියෙනවා මේ ත්‍රස්තවාදී කල්ලිය යම් ප්‍රමාණයකට නිෂ්ක්‍රිය කරන්න. නමුත් තව කොච්චර ප්‍රමාණයක් අවිපුහුණුව ලබලා තියෙනවද, විදේශගත අවිපුහුණුව ලබලා තියෙනවද කියන්න බැහැ. ඒ නිසා තොරතුරු අවශ්‍යයි. ඒ තොරතුරු ගලා එන්න ඕන මුස්ලිම් සමාජයේ. එහෙනම්යි මුස්ලිම් සමාජය බලාත්මක කරන්න ඕනේ. ඒ වගේම රැඩිකල් මුස්ලිම් අන්තවාදී පිරිස් අපි ඒගොල්ලන්ව නිර් රැඩිකල් කරණයකට යොමු කරන්න ඕනේ, පුනරුත්ථාපනයකට යොමු කරන්න ඕනේ. ඒ වගේම අරාබිකරණය වෙනුවට මේ අය ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාවක් හදා ගන්න ඕනේ. ඒකට සමාජ පරිවර්තනයක් රට තුල අවශ්‍යයි. ඉතින් ඒක පිටිබඳ ලොකු කතිකාවතක් දැන් ශ්‍රී ලංකාව තුල සිදුවෙමින් තියෙනවා. ඇඳුම් පැළඳුම්, ඒ කියන්නේ බුර්කා වැනි ඇඳුම් පැළඳුම්, ඒ වගේම හලාල් වැනි ආහාර පිළිබඳව, ෂරියා නීතිය පිළිබඳව, මද්‍රාසා පාසල් පිළිබඳව, ඉස්ලාමීය විශ්වවිද්‍යාල පිළිබඳව, කොටින්ම අනිකුත් සමාජය හා මුස්ලිම් සමාජය වෙන් කිරීම සඳහා පෞද්ගල දශක කීපය තුළ දරන ලද ඒ උත්සාහයන් වෙනුවට මේ අය සමාජයට එකතු කරගැනීමේ උත්සාහයක් පිළිබඳ සාකච්ඡාවක් සම්මුතියක් ඇති වෙලා තියෙනවා. ඒ සඳහා අපි විශේෂ ජනතා ව්‍යාපාරයක් ජාතික මත නමින් බිහි කරලා තියෙනවා. සියලු දෙනාම ඉන්න රජයටත් ඒ වගේම මේ සමාජ කණ්ඩායම් වලටත් බලපෑම් කරන්න පුළුවන්. මොකද වෘත්තීය වේදින් පිරිසක් අපි ඒකට ඇතුල් කරලා තියෙනවා. අපි මේක ඊළඟ දශකයේ හෝ දෙකේ ලංකාවේ ප්‍රශ්නය කරගත යුතු නැහැ. අපේ ආර්ථිකය ඉතාම අපහසුවෙන් නොයබරින් ගොඩේමින් තිබිච්ච ආර්ථිකයකට තමයි මේ මරු පහර එල්ල වුණේ. පසුගිය ඔක්තෝබර් මාසෙත් ප්‍රජාතන්ත්‍රවාදී ආරවුලක් ඇති වුණා. දැන් ත්‍රස්තවාදී ආරවුලක් ඇති වෙලා තියෙනවා. මේ තත්ත්වයටදී අපේ ජනතාව රට හැරෙන ප්‍රවණතාවයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා රට තුල මේ ජනතාව රඳවා ගැනීම, මේ ප්‍රශ්නේ රට තුල ජයග්‍රහණය කර ගැනීම සඳහා අපි තේරුම් අරගත යුතුයි මේ ත්‍රස්තවාදය LTD ත්‍රස්තවාදයෙන් වෙනස් වන ආකාරය හා ඒකට මුහුණ දෙන ආකාරය පිළිබඳ නැත්තම් මේ තාමත්ම භයානක සෝචනීය දිග්ගහිච්ච කාරණයක් බවට පරිවර්තනය වෙන්න පුළුවන්.
ඔව් දැන් අපි දන්නවා ඕස්ට්‍රේලියාවේ ජීවත් වන පිරිස විදිහට ඕස්ට්‍රේලියාවත් මේ ආකාරයෙන් මේ මුස්ලිම් ඉස්ලාම් අන්තවාදී ආකල්පවලට ගොදුරුණු රටක්. ඕස්ට්‍රේලියාව මේ ISIS මර්ධන ක්‍රියාවලියේදී ගුවන් ප්‍රහාරවලට සහ සෙබළු සම්පාදනය කිරීම සඳහා දායකත්වය දැක්වීම නිසා IS තර්ජනය ඕස්ට්‍රේලියානු භූමියටත් තිබුණා. ප්‍රහාර 11ක් අවසාන මොහොතේදී ව්‍යර්ථ කරන්නට මේ රටේ බුද්ධ්‍යංශ සමත් වුණා. දැන් අපි ලංකාවේ ඇති වුණු සිදුවීම පිළිබඳව ගත්තහම මෙතුමා බුද්ධ්‍යංශ පිළිබඳවත් රාජ්‍යාන්ත්‍රණය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වුණු ආකාරය පිළිබඳවත් විශාල මතභේදකාරී සාකච්ඡා මතවාද අපිට අහන්නට දකින්නට ලැබෙනවා. අන්තර්ජාතික ත්‍රස්තවාදයේ මර්ධනය කිරීමේ ක්‍රියාවලියේදී ශ්‍රී ලංකා බුද්ධිංශය ශක්තිමත්ද?
අනිවාර්යයෙන්ම ශක්තිමත්. ප්‍රශ්නේ තියෙන්නේ අභිලාෂය. මේක පරාජය කිරීමට අභිලාෂයක් තියෙනවා කියන එක. ඒකට තමයි මේ ශක්තිමත් බුද්ධිංශ ක්‍රියාකාරී වෙන්නේ. ඉතින් අපි අපේ බුද්ධිංශ ප්‍රතිසංස්කරණයකට ලක් කර යුතු වෙනවා විශේෂයෙන්ම අන්තර්ජාලයේ. සැරිසරණ මේ අන්තවාදී සමහර වෙලාවට කණ්ඩායම් හැටියට සමහර වෙලාවට හුදකලාව අපි කියන ලෝන් වුල්ෆ්ලා හුදකලාව හැසිරෙන පිරිස් මේ පිරිස් හඳුනා ගැනීම මේ පිරිස් පිළිබඳ දත්ත තොරතුරු හොමාර් කරගන්න විදේශ ඒ ප්‍රභවයන් එක්ක සහ මූන් සහබලා විනාශ කිරීම හෝ නිෂ්ක්‍රියකරණය කිරීම සඳහා බුද්ධ්‍යංශ ප්‍රතිසංවිධානයේ වෙමින් තියෙනවා දැන් ලංකාවේ. මොකද අපිට අත්දැකීමක් තිබුණා අපි ලෝකේ ඉතාම බලගත් බරපතල ත්‍රස්තවාදයක් හා ඒහා මැනිච්ච ක්‍රියාවලියක් පරාජය කරන්න අපේ බුද්ධ්‍යංශවට හැකි වුණා. ඉතින් දැන් බුද්ධ්‍යංශ මේ අලුත් තත්වයට ප්‍රතිසංවිධානය කළා. ඒකට මුහුණ දීම සඳහා ක්‍රියා කළ යුතු ඉස්ලාමීය යෝජනා අදාළ ආරක්ෂක අංශ වෙතට අපි ඉදිරිපත් කළා තියෙනවා. ඒ වගේම වැදගත්ම දේ සමාජ ව්‍යාපාරය. බලගත් සමාජ ව්‍යාපාරයක් ඇති විය යුතුයි මේ මුස්ලිම් සමාජයට වෙනස් වෙන්නත් අනිකුත් ශ්‍රී ලංකා සමාජයත් මේ ත්‍රස්තවාදයට මුහුණ දීම සඳහා වෙනස් වීමට.
ඔව් දැන් ඇමෙතිතුමා අපි දකිනවා දැන් ওই බුද්ධිංශ ක්‍රියාකාරීත්වය සහ තොරතුරු හුවමාරු කර ගැනීම සම්බන්ධව වන කාරණාවේදී අපි දකිනවා ලෝකයේ අනිකුත් බලවත් රාජ්‍යයන්වල බුද්ධිංශ සමාජිකයින් ශ්‍රී ලංකාවට පසුගිය කාලවකවානුවේදී ඇවිල්ලා තිබුණා. ඒ සම්බන්ධව යම් යම් නිරීක්ෂණ සඳහා සහ තොරතුරු ලබා දීමේ කාර්යාවලියට ශ්‍රී ලංකා රජයට උදව් කරලීම උදෙසා කියලා. ඕනවට වඩා අන්තර්ජාතික බුද්ධිංශ සහභාගී කර ගැනීමෙන් රට තුල තියෙන බුද්ධි තොරතුරු සියල්ලම නිරාවරණය කර ගැනීම කරලීමට ඉඩදීම රජයක් විදිහට සාර්ථක ක්‍රියාවලියක් විදිහට ඔබතුමා දකිනවද?
නැහැ කිසිත් නැහැ. මොකද අපි දන්නවා අපේ රටේ LGBT ත්‍රස්තවාදී ප්‍රශ්නෙත් විසඳීම සඳහා අපි යම් යම් රටවල උපකාර ලබා ගත්තා. අවසානයේ ඒ රටවල අපේ ප්‍රශ්නේ උදුදු වීම සඳහා තමන්ගේ වාසිය සඳහා ක්‍රියාකාරී වුණා. තෙවැනි අත්දැකීමක් අපිට තියෙන නිසා මේ තොරතුරු සන්නිවේදනය හා අනිකුත් කාරණා කටයුතු වලදී මේ LGBT ත්‍රස්තවාදයට වඩා මේකට අත්‍යවශ්‍යයි අපට. මොකද මේක ලෝකයේ පුරා විසිරී ගිය දෙයක්. සමහර විට පිලිපීනයේ ඉන්න කෙනෙක් වෙන්න පුළුවන් ලංකාවේ මේ ප්‍රහාර මෙහෙවන්නේ. එහෙම නැත්නම් වෙනත් රටක ඇෆ්ගනිස්තානයේ හෝ සිරියාවේ සමහරට සටන් පුහුණු වලපු කෙනෙක් වෙන්න පුළුවන්. සමහරට ඕස්ට්‍රේලියාවේ ඉංජිනේරුවෙක් හැටියට ඉගෙන ගන්න ගිය කෙනෙක් වෙන්න පුළුවන්. උපකරණ ද්‍රව්‍ය තාක්ෂණය ගෙන එන්නේ. ඉතින් ඒ නිසා අපිට අන්තර්ජාතික ඒ තොරතුරු බුද්ධි මෙහෙයුම ඉතා අත්‍යවශ්‍යයි. නමුත් ඔවුන්ට අපේ අභ්‍යන්තර ප්‍රශ්න වලට මැදිහත් වීම නොදී අපි මේක අභ්‍යන්තරයේම නිෂ්ක්‍රිය කරගත යුතු වෙනවා මේ ත්‍රස්තවාදී ජාලය හා උද්දලේ.
දැන් අලුත් නීති ගෙනීමේ කාර්යාවලියේදී විශේෂයෙන්ම මේ ප්‍රතිත්‍රස්ත පනත පිළිබඳව මේ වෙනකොට කතා බහ වෙමින් තියෙනවා ලංකාවේ. ඒකටත් විවිධ මතවාද එල්ල වෙමින් තියෙනවා. මේක මේ අවස්ථාවේදී ගෙනා යුතු දෙයක් නෙමෙයි. මේකේ ත්‍රස්තවාදයේ මර්ධනයට වඩා වෙනත් දේවල් සිදු වෙන්නේ කියලා. ඔබතුමාට පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද මේ ප්‍රතිත්‍රස්ත පනත හැකියාවක් ලැබෙවිද මේ කර්තව්‍ය මර්ධනය කරලීම උදෙසා නැත්නම් දැනට තියෙන ත්‍රස්ත පනත ප්‍රමාණවත්ද?
එමයි අපේ දැනට තියෙන ත්‍රස්ත පනත අපි ඇති කරගත්තේ අයර්ලන්තයේ 1970 ගණන් වල තිබිච්ච ඒ ත්‍රස්තවාදී මර්ධනය කිරීමේ ක්‍රියාවලිය අනුගමනය කිරීම කරපු පනතට අනුසාරයෙන් තමයි අපි හදාගත්තේ 1979. ඉතින් ඒක අදට ගැලපෙන්නේ නැති බව කාටවත් වැටහෙනව ඇති. ඒ වගේම විශේෂයෙන් අපේ ප්‍රතිශස්ත පනතේ තියෙන විශාලම අඩුපාඩුව තමයි ඒක මේ නව සයිබර් ත්‍රස්තවාදය. එහෙම නැත්නම් අපි කියනවා මේ ෆ්‍රීකවන්සි ස්පෙක්ට්‍රම් එකේ තිබුණ ත්‍රස්ත ක්‍රියාවලියන් මර්ධනය කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සකස් කළා නැහැ. ඒක තමයි මොනනම් දකින ලොකුම අඩුපාඩුව අපේ ප්‍රතිත්‍රස්ත පනතේ. ඒකට මම විශේෂ යෝජනාවලියක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. ඒක පසුව සාකච්ඡා කිරීමට යොදාගත්තා. කෙසේ වෙතත් දැන් තියෙන ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත තරමක් පැරණි එකක් වුණත් එහි ප්‍රතිපාදනත් හසි නීති ප්‍රතිපාදනත් හොඳටම ප්‍රමාණවත් මේ ත්‍රස්තවාදය මර්ධනය කිරීමට. ඉතින් ඒ අරකට පක්ෂ වුණා විපක්ෂ වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. මේ පවතින එකත් හොඳටම ප්‍රමාණවත් මේ මාධ්‍යණය කිරීම.
අමතුමා දැන් තවත් කාරණාවක් තමයි මේ හදිසි නීතිය යටතේ තහනම් කරන දේවල් හදිසි නීතිය කවදාක හෝ අවලංගු වුණාට පස්සේ ඒවා යලිත් බලාත්මක වේවිද කියන සැකය. දැන් විශේෂයෙන්ම බුර්කාව ඇතුළු ආරක්ෂාවට තර්ජනය වෙන ආකාරයෙන් මූණ වසාගෙන යන ඔය කාර්යාවලිය සම්බන්ධයෙන් පනවපු නීති. ඒ වගේම දැන් තහවුරු ජමාත් සංවිධානය තහනම් සංවිධානයක් කියලා ප්‍රකාශ කරපු නීති. අවශ්‍ය නීති නොමැති නිසා මේවා හදිසි නීති යටතේ ප්‍රකාශයට පත් කළාට මේවා හදිසි නීති ඉවත් කළොත් නැවතත් බලාත්මක වීමේ නීතිමේ තත්වයක් තියෙනව නේද?
ඔව්, පැහැදිලිව මාංශ නීතිය යටතේ යම් කිසි දෙයක් තහනම් කළා නම් හදිසි නීති ඉවත් කරනවා ඉවත් වෙනවා. නමුත් ඒ අතරේ රජය බුර්කා වැනි දේවල් සම්බන්ධයෙන් මුස්ලිම් සමාජයෙන් ඉල්ලීමක් කරා, මුස්ලිම් සමාජයත් ඒගොල්ලන්ගේ සමාජයෙන් ඉල්ලීමක් කළ දෙන මුස්ලිම් අයලවරු අය බලාපොරොත්තු වෙන එක ස්වේච්ඡාවෙන් ක්‍රියාත්මක වෙයි කියලා. කෙසේ වෙතත් මේවා අපේ නීති පොතට නීති පද්ධතියට එකතු කළ ගත යුතුයි. දැනට තහනම් කළා තියෙන්නේ ජාතික තවුහිද ව්‍යාපාරය නැෂනල් තවි ජමාත් කියන එකයි, ISIS සංවිධානයේ දේශීය ආයතනය හැටියට පවත්වාගෙන JMI කියන ත්‍රස්ත සංවිධාන දෙක විතරයි දැන් තහනම් කිරීම සඳහා යෝජනා කරලා තියෙන්නේ. ඒ දෙක තාමත් නිත්‍යානුකූලව තහනම් ගැසට් නිවේදනය නිකුත් නොවුණත් තහනම් කිරීම සඳහා යෝජනා වෙලා තියෙනවා. තාමත් බුද්ධියංශ කටයුතු කරගෙන යනවා. තවත් සංවිධාන තියෙනවද කියලා ඒවා සුවාගත් වහාම ඒවා නිත්‍යානුකූල කරන්නයි කියලා අපි බල කරලා කියලා තියෙනවා රජයට. ඒක කළ යුතුයි කියලා ඒවා නීති විරුද්ධ කිරීම. ඒ වගේම මේවා හසිනීතර ඔප්පෙන් ගිහිල්ලා ඒවා නීත්‍යානුකූල වශයෙන්ම මේවා හා මේ ත්‍රස්තවාදයට අනුබල දෙන අනිකුත් ජාතීන් අනිකුත් ආගම් හෙලා දකින, ඒ වගේම අනිකුත් පුජ්‍යලීන් මනුෂ්‍යයින් නොවේ කපිරුන් කියලා විශ්වාස කරන ධර්මයන් එතකොට මේ ක්‍රියාවලීන් තහනම් කිරීම සඳහා නීති විරෝධී කිරීම සඳහා ස්ථිර නීති ප්‍රතිපාදන රටට අවශ්‍යයි.
දැන් අමතුමා කොතනද දැන් ලංකාවට මේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් තියෙන මේ මේ අවධානීය බිඳුණු තැන්? දැන් විශේෂයෙන්ම අපි බැලුවොත් එහෙම අපි දක්කා පසුගිය යුද වාතාවරණයේ පැවති සමයේදී ජාතික ආරක්ෂාව උපරිමයට තිබුණා. ඊට පස්සේ යුද්ධයෙන් පස්සේ ලැබුණේ නිදහසත් එක්ක වසර 10ක කාලයක් ජනතාව බොහොම සැහැල්ලුවෙන් ජීවත් වුණා. විශේෂයෙන්ම අපි දැක්කා පසුගිය මේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව සම්බන්ධව යුද අපරාධ චෝදනා අවුරුද්දෙන් අවුරුද්ද සාකච්ඡාවට ලක් කිරීමේදී විශේෂයෙන්ම කතාබහට ලක්ුණු කාරණාවක් තමයි මේ ඔය හමුදා කඳුර ඉවත් කිරීම, හැමතැනටම ආරක්ෂාවක් අනවශ්‍යයි කියන ප්‍රශ්නය. විශේෂයෙන්ම දෙමළ ජාතික සන්ධානය ඒ සම්බන්ධයෙන් විශාල තර්ක විතර්ක ගෙනාවා පාර්ලිමේන්තුව තුළදී අන්තර්ජාතිකවත්. දැන් එහෙම බැලුවහම ලංකාව මේක සැහැල්ලුවට ගැනීම නිසාද මෙවැනි වූ තර්ජනයක් මෙවැනි වූ අන්තර්ජාතික ත්‍රස්තවාදී සෙවනෙලි ලංකාව තුළ වර්ධනය වුණේ?
මේක වර්ධනය වීමේ ස්වරූපය දිහා බැලුවාම කිසිම ආකාරයකට මොවුන්ගේ ස්ථාන පරීක්ෂාවක් ඉවෙන්ඩයක් සිදු වුණේ නැහැ. ඒකට ප්‍රධාන හේතුව ලංකාවට අවශ්‍ය වුණා අපි නිදහස් සමාජයක් කියලා ලෝකෙට පෙන්නන්න, ආයෝජන ලබා ගන්න සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනයට. ඒක සැලකිය යුතු ප්‍රමාණකින් සාර්ථක වුණා. නමුත් මේ පිළිබඳ නිශ්චිත තොරතුරු මේ නිශ්චිත තොරතුරු ඔස්සේ ක්‍රියා නොකිරීමේ ප්‍රතිපාක තමයි මේ අපිට ලැබිලා තියෙන්නේ. නමුත් අද දෙමළ සංධානය මෙහෙම සිංහල දෙමළ ප්‍රශ්නයකට පෙන්වන්න ඇතැම් දෙමළ නායක උත්සාහ කළත් අද උතුරේ හා දැඟලෙන දෙමළ ජනතාවගේ එක මුලින්ම තියෙන බලාපොරොත්තු තමයි අද මේ රටට ඔවුනට තියෙන ප්‍රධාන ජාතික ආරක්ෂක ගැටලුව මේ ඉස්ලාමීය අන්තවාදී කියන එක. දැන් මේක තුළ අලුත් සමාජ ව්‍යාපාර ඇති වෙනවා උතුරෙත් නැගෙනහිරත් මේ ඉස්ලාමීය අන්තවාදයට විරුද්ධ. දැන් මුස්ලිම් සමාජය තුළත් අලුත් සමාජ ව්‍යාපාර ඇති වෙනවා. හිතන මේ රටේම දේශපාලනයේ ඉදිරි කාලයේදී මුස්ලිම් අන්තවාදයේ සම්බන්ධයෙන් ගන්න ක්‍රියාමාර්ග මත තීරණය වෙනවා. විශේෂයෙන්ම ඊළඟ ජනාධිපති වාරණයේදී ඒක අනිවාර්යයෙන්ම මේ රටේ තීරණාත්මක ප්‍රශ්නය බවට පරිවර්තනය වෙනවා.
දේශපාලන තන්ත්‍රය පිළිබඳව දේශපාලන ශාස්ත්‍රය පිළිබඳව කතා බහ කරද්දී අපි දකිනවා දේශපාලන පැවැත්ම උදෙසා සුළු ජාතික ඡන්ද පදනම රැක ගැනීම උදෙසා යම් යම් තීන්දුව තීරණ ගැනීමේදී රජයන් යම් යම් පසුබෑම්වලට ලක්වන අවස්ථා. දැන් රාජ්‍ය ආන්ත්‍රණය තුළ මොකක්ද මේ සම්බන්ධයෙන් මේ වෙනකොට තියෙන මතය?
ඒක ඇත්ත වශයෙන්ම අපේ මේ මැතිවරණ ක්‍රමය නිසා ඇතිවෙච්ච දෙයක්. අපේ මැතිවරණ ක්‍රමයේදී 1989 2010 අතරින් අනෙක් කිසිම අවස්ථාවක ප්‍රධාන දේශපාලන පක්ෂයකට පාර්ලිමේන්තු බහුතරය ලැබුණේ ජනාධිපති ධූරයක් තිබුණත් පාර්ලිමේන්තු බහුතරය නැතුව රට ආණ්ඩු කරන්න බැරි බව පහුගිය කාලේ ඇතිවෙච්ච සිදුවීම් වලින් පෙනී ගියා. ඉතින් මේ අවස්ථාවේදී ආසන 5ක් 6ක් 7ක් ලබා ගන්න මේ අන්තවාදී කල්ලි කණ්ඩායම් ඇවිල්ලා පාර්ලිමේන්තුව තමන් අතට අරගෙන පාලනය කරන්න දරන උත්සාහයන් අපි අතීතයේත් දැකලා තියෙනවා. 1994 ඉඳන් මේක අපි හොඳට අත්දැකලා තියෙන ක්‍රියාවලිය. ඉතින් ලංකා දේශපාලනයේ ඇති වෙන්න ඕනේ යම්කිසි මතවාදී සහජීවනයක් දේශපාලන පක්ෂ අතරේ ජාතික ආරක්ෂාව කියන ගැටලුවේදී පමණක් මේ දේශපාලන ભેද මේ දේශපාලන කේවල් කිරීම අපේ මිනිස්සු නිදහස් කරගන්න ඕන කියන වගේ කාරණාවලට යට නොවී ක්‍රියා කරන්න මම හිතන්නේ දේශපාලන ભેදෙන් තොරව ක්‍රියා කරන්න. අපි දකින හැටියට මේ ප්‍රශ්නේදී ජනාධිපති අගමැති හා විපක්ෂ නායක එකට කටයුතු කළ යුතුයි, එකට ආරක්ෂක මණ්ඩලයට වාඩි විය යුතුයි, එකට විදේශ සානාපතිවරුන්ට කතා කළ යුතුයි මේ ප්‍රශ්නේ ජය ගැනීමට. එහෙම නැත්නම් අර අතලොස්සක් වෙච්ච තිරිස් වලට එන බලපෑම මත ඒගොල්ලෝ නැවත වතාවක් මේ දේශපාලනේ නැටවීමට ඉඩ තියෙනවා.
ඔව්, සුළු ජාතික ඡන්ද පදනම ඉදිරි මැතිවරණයකදී මේ ප්‍රශ්නයත් එක්ක ගත්තාම කොයි ආකාරයේ බලපෑමක් ඇති කරාවි කියලා උපකල්පනයකට එන්න පුළුවන්ද ඔබතුමාට?
මේ ලබන ඡන්දයේදී මේ ඉස්ලාමීය මූලධර්ම ත්‍රස්තවාදයට පක්ෂපාතී කවුරුවත් නැහැ. දෙමළ ප්‍රජාව එක මතයකට පැමිණෙමින් කියවෙනවා. ඒ වගේම සිංහල ජනතාව එක මතයකට පැමිණෙමින් තිබෙනවා. කතෝලික ප්‍රජාව සිංහල හා දෙමළ ભેදකින් තුර එක මතයකට පැමිණෙමින් තිබෙනවා. මුස්ලිම් බෞද්ධ ජනතාව එක මතයකට පැමිණෙමින් තිබෙනවා. ශක්තිමත් මේ ත්‍රස්තවාදය මර්ධනය කරන්නත්, ඒ වගේම මේ රටේ ආර්ථික ප්‍රශ්න අය බර මෙයින් රට ශක්තිමත් ආර්ථික තලයකට ගෙන ඒමටත් අවශ්‍ය කරන වැඩසටහනක් වැඩපිළිවෙල දැන් රටට කවදාවත් වඩා අවශ්‍ය වෙලා තියෙනවා. ඒ නිසා පැරණි සම්ප්‍රදාය වලට අනුකූලව ගමන් නොකර පැරණි පක්ෂවලට ඔප්පෙන් ගිහිල්ලා හිතන නව දේශපාලන ව්‍යාපාරික අවශ්‍යතාවයක් මේ වතාවෙත් පෙන්ලා තියෙනවා. මොකද මේ සිද්ධියත් පෙන්වෙ මොකද්ද, පැරණි තාලයට හිතන පැරණි සම්ප්‍රදායික බලවේගවලට අලුත් ප්‍රශ්න විසඳන්න බෑ කියන එක. ඒ නිසා එකක් අලුතෙන් අප සමාජ ඉදිරියේ ඇවිල්ලා තියෙන අභියෝගයක්.
ඔව්, දැන් අපි ගත්තොතින් එහෙම දැන් පසුගිය කාලවකවානුවේදී මේ මුස්ලිම් අන්තවාදය ශ්‍රී ලංකාව තුළ සෙස්වීම කියන ප්‍රශ්නයේදී අපි දැක්කා යම් යම් සිවිල් සංවිධාන ආවේගශීලීව ක්‍රියා කරන අවස්ථා, විශේෂයෙන්ම බොදු බල සේනා සංවිධානය වගේ සංවිධානයක ක්‍රියාකාරීත්වය පිළිබඳව ගත්තාම අපි දුටුවා ඒ ආවේගශීලී ක්‍රියාකාරීත්වය. නමුත් දැන් මේ වෙනකොට ජනතාව එක්තරා අන්දමකට මානසිකත්වයකට පැමිණීමින් සිටිනවා. ගලගොඩාත්තේ ඥානසාර හැමදෙරන් කිව්ව දේවල් ඇත්තනේ. දැන් අපි ඒ දවස්වල ඒවට බැන්නට දැන් ඒවා ඇත්තනේ කියන මානසික ජනතාව පැමිණෙමින් සිටිනවා. එතකොට යම් කිසි වූ මතයක් ඇති වෙනවා බොදු බල සේනා සංවිධානයේ මේක ග්‍රහණය කරගත් ආකාරය හරිද, එහෙමද කරන්න තිබුණේ? දැන් රටක යම් කිසි වූ දැවෙන ප්‍රශ්නයක් පිළිබඳව එළියට අරන් ඇවිල්ලා දේශපාලන පක්ෂභේදයකින් තොරව ජනතා මතයක් ගොඩනගන්නට ප්‍රබල සිවිල් ක්‍රියාකාරී සංවිධානයක් හෝ සංවිධාන අවශ්‍ය වෙනවා. දැන් බොදු බල සේනා සංවිධානයේ රාවණා බලය මේ වගේ මේ ආකාරයේ මේ එක පාර්ශ්වයකට පමණක් ගොනු වෙමින් තිබුණු මේ සිවිල් ක්‍රියාකාරී සංවිධානවල ක්‍රියාකාරීත්වය මේ ප්‍රශ්නේ උඩුදුවන්නට බලපෑව කියලාද ඔබතුමා හිතන්නේ? නැත්නම් ඒ එවැනි ක්‍රියාකාරීත්වයක් රටට අවශ්‍යයි කියලාද හිතන්නේ?
නෑ, මෙහෙමයි. දැන් ඇත්තටම මේ රටක අපි දන්නවා දේශපාලන මේ වශයෙන් සමාජ මේ වශයෙන් සංවාද තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී රටක් ශ්‍රී ලංකාව. ඒක දෙවියෙක් ඉන්නවද නැත්නම් ලෝකේ භෞතිකවාදීද විඥානවාදීද ඔයගේ සංවාද පවතිනවා. ලංකාවේ පංචමහාවාදෙදිත් පවතිනවා. ඒක වරදක් නෑ. නමුත් අපහාස උපහාස ඒ හරහා සිදුවෙන සමාජ ගැටුම් කිසිසේත්ම අපිට ඉවසන්න පුළුවන් දේවල් නෙවෙයි. අපේ බෞද්ධයින්ට අපහාස කරත්, මුස්ලිම් වරුන්ට අපහාස කරත්, කතෝලිකයන්ට අපහාස කරත්, අපහාස උපහාස වෛරී ප්‍රකාශ කිසිසේත්ම සමාජ ප්‍රගමණයට දායක වෙන්නේ නැහැ. ඒක සමාජයේ අවගමනයටම තමයි දායක වෙන්නේ. මුක්ත හැසිරීම් වලින් ඇත්ත වශයෙන්ම පාර කපන්නේ සතුරන්ට, ත්‍රස්තවාදීන්ට. ඒ වගේම මේ අනිකුත් අය ජීවත් විය යුතු නැහැ කියන තරම් අන්තවාදයට පත් වුණාම ඒක රටට අවශ්‍ය ප්‍රශ්නයක් බවට පරිවර්තනය වෙනවා. අනේ නිසා තමයි රටට අවශ්‍ය වැඩගත් ජාතික ව්‍යාපාරයක් මෙවැනි ත්‍රස්ත පිරිස් වලට වැඩගත් විදිහට උත්තර දෙන, වැඩගත් විදිහට ජනතාව සංවිධානය කරන, පාදට ත්‍රාඩ ආකාරයට ක්‍රියා කරන සමාජ ව්‍යාපාරයකට බැහැ මෙවැනි උත්තරණ. එන පරාජය කරන්න පුළුවන් සබුද්ධික, ඒ වගේම ලෝකේ පුරා ජනතාවගේ ආකර්ෂණය දිනා ගන්න පුළුවන් වැදගත් විදිහට ක්‍රියා කරන සමාජ ව්‍යාපාරයකට පමණයි. අන්නේ සමාජ ව්‍යාපාරය දැන් අපි ආරම්භ කළ තියෙන ජාතික මත නමේ ලබන 14 වෙනිද බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ඒක විවෘතව දියත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ මගින් අපි බලාපොරොත්තු වෙනවා ඔය සියලු මතවාදවලට හොඳ වේදිකාවක් තනන්න, රජයට හොඳ පීඩනයක් ගෙන ඇවිල්ලා මේ තත්ත්වය වෙනස් ආකාරයකට විසඳා ගැනීම සඳහා, සාධාරණ යුක්ති සහගත ආකාරයකට විසඳා ගැනීම සඳහා සියලු ආගම්වල යුක්තිගරුක මිනිස්සු එකට එකතු කරන වේදිකාවක් තනලා මේ අන්තවාදී කොන් කරලා කොටු කරලා ආරක්ෂක අංශ වලට ඔවුන් විනාශ කිරීමටත්, සමාජයේ වශයෙන් ඔවුන් පරාජය කිරීමටත් අවශ්‍ය මතය හදන්න බලාපොරොත්තු වෙනවා.
ඇමතුමා, දැන් පසුගිය කාලවකවානුවේදී මානව හිමිකම් කවුන්සිලය හා සමගාමීව ශ්‍රී ලංකාවට හැම සැසිවාරයකදීම ශ්‍රී ලංකාව පිළිබඳව කතාබහ කරන අවස්ථාවලදී සංහිඳියා යාන්ත්‍රණය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වීම පිළිබඳව දැවන්ත අවධානයක් තිබුණා. ඒකට ඒ කාල සීමාව ලංවෙද්දී ශ්‍රී ලංකා රජයත් යම් යම් ආකාරවලින් සූදානම් වුණා. ඔබට හිතනවද දැන් මේ සංහිඳියා යාන්ත්‍රණය ශ්‍රී ලංකා දේශපාලනය තුළ සහ සමාජය තුළ ක්‍රියා කරවන්නට තිබුණු අන්තර්ජාතික ප්‍රෙෂර් එක බලය මේ ආකාරයෙන් මේ ජාතික ආරක්ෂාවට යම් ආකාරයකින් බලපෑමක් එල්ල කළා කියලා?
මෙමය අපි දැනගන්න ඕනේ. ඒක කිසිම ආකාරයකට සංහිඳියාව කරන්න කියලා ජාතික ආරක්ෂාව පිළිතිය යුතු නැහැ. අපි රටක් පාලනයක් හැටියට මේ නිදහස් ලිබරල් අදහස් වල ඉන්නවා වගේම මතක තියාගන්න ඕනේ, මිනිසුන්ගේ ජීවිත තමයි අත්‍යවශ්‍ය. මිනිස් ජීවිත තිබුණොත් තමයි ඒ ජීවිතවල මානව අයිතිවාසිකම් කතා කරන්න පුළුවන්. නමුත් අපේ රටේ අවාසනාවකට ඇතම් ලිබරල් වාදී පිරිස් ප්‍රජාතන්ත්‍රවාදය තමයි ජාතික ආරක්ෂාවට වඩා කියලා හිතන පිරිස් නිසා යම් යම් ප්‍රශ්න මතුවුණා. නමුත් අපේ රට සමාජය ඒ අයගේ ඉතාම සුළුතරයක් ශුද්‍ර පිරිසක්. මේ ශුද්‍ර පිරිසට ප්‍රධාන රටේ ප්‍රධාන ක්‍රියාවලිය ප්‍රායෝගික ක්‍රියාවලිය පාලනය කරන්න දෙන්න බෑ. ඉතින් අපි මේ අවස්ථාවේදී මතක තියාගන්න මේකට විශාල ජාත්‍යන්තර සහයක් මේ ත්‍රස්තවාදය මර්ධනය කරන්න ඉන්දියාවේ, චීනේ, ඒ වගේම රුසියාවේ, ඇමරිකාවේ, යුරෝපයේ හැම රටකින් අපිට ලැබිලා තියෙනවා. මුස්ලිම් ලෝකයට පවා අද මේ ISIS ත්‍රස්තවාදයේ ප්‍රශ්නයක්. වහබ්වාදයේ මුල් තැන වෙච්ච සෞදි අරාබියාත් අද වෙනස් වෙමින් තියෙනවා. එම නිසා අපි ඒ ක්‍රියාවලීන් සමායෝජනය කරගෙන සබුද්ධික රාජතාන්ත්‍රික ක්‍රියාවලියක් හා සබුද්ධික ආරක්ෂක ක්‍රියාවලියක් විසින් තමයි මේ ප්‍රස්තවාදය අපට මුලින්ම දාන්න පුළුවන් වෙන්නේ.
දැන් හැමදේම දේශපාලන කවුලුවකින් බැලීම කියන කාරණාවේදී ඔබගේ අදහස මොකක්ද? දැන් අපි දකිනවා මේ ප්‍රශ්නේ සම්බන්ධව විපක්ෂ නායකවරයා, ජනාධිපතිවරයා, අගමැතිවරයා විවිධ ප්‍රකාශ කරනවා. තුන්දෙනා තැන් තුනක හිටගෙන ඉන්නවා අපි දකිනවා යම් යම් අවස්ථාවලදී. එතකොට රටේ තියෙනවද මේ වෙනකොට මේ ප්‍රධාන පක්ෂවල වලිනුත් ඒ සමාජිකත්වයක් සහිත ආරක්ෂක මණ්ඩලයක් වගේ දෙයක් මේ වැනි වූ දේවල් සාකච්ඡා කරන්න? එතකොට පසුගිය
එවැනි දෙයක් තිබිය යුතුයි. අපි දන්නා දළදා මාලිගාවට ATT ත්‍රස්තවාදීන් පහර දුන්නාම අනුරුද්ධරත්නත්ගේ ආරක්ෂකම තුරෙන් අයින් වෙන්න කියලා උද්ඝෝෂණය කළා මිසක් ATT තහනම් කරන්න කියලා උද්ඝෝෂණය කළේ නැහැ. උද්ඝෝෂණය කළේ අපි. ඒ නිසා මේ දේශපාලන විවේචනවලට සීමාවක් තියෙනවා. මේ ත්‍රස්තවාදීන් ඝාතනය කරන්නේ කොළ රතු නිල් ભેදයකින් තොරව, ඒ වගේම තමන් අදහන ධර්මයේ හැරෙන්න අනික් සියලුම දෙනා කපී රොඩු කියලා විශ්වාස කරලා යන්නේ. ඒක ජනාධිපති අගමැතිතුරු විපක්ෂ නායකට හා ඔවුන්ගේ අනුගාමිකයන් සියලු දෙනාම කපී රොඩු මේ අන්තවාදීන්ට. ඒ බව වටහාගෙන ඔවුන් විසින් වගකීමෙන් ක්‍රියා කළ යුතු. ඔවුන් තිදෙනාම සිටින ආරක්ෂක කවුන්සිලයක් මගින් අපි මේ ප්‍රශ්නයට උත්තර සෙවිය යුතුයි.
හොඳයි, අපි ස්තුතිවන්ත වෙනවා අද දවසේදී SBS සිංහල ගුවන් විදුලිය සමග සාකච්ඡාවට සම්බන්ධ වුණු වර්තමාන රජයේ අමාත්‍ය බස්නාහිර සහ මහනගර සංවර්ධන අමාත්‍ය පාඩලි චම්පික රණවක අමාත්‍යතුමන්ට. ශ්‍රී ලංකාව මේ වෙනකොට මුහුණ දීලා තියෙන අන්තර්ජාතික ත්‍රස්තවාදයට රාජ්‍යයක් විදිහට මුහුණ දෙමින් සිටින්නේ කොහොමද? මුහුණ දිය යුත්තේ කොහොමද? රටක් විදිහට ඒකාත්මිකව මේ ගැටලුව විසඳාලිය යුත්තේ කෙසේද යන්න පිළිබඳව පැහැදිලිව අපිත් එක්ක සාකච්ඡා කිරීමට සම්බන්ධ වීම පිළිබඳව අපේ ස්තුතිය ඔබට.
SBS සිංහල වැඩසටහන සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වෙයි. සිංහල වැඩසටහනට සවන් දීමට ආකාර කිහිපයකින් පුළුවන්. ගුවන්විදුලිය ඩිජිටල් රූපවාහිනියේ 38 වැනි නාලිකාව, අන්තර්ජාලය හෝ SBS රේඩියෝ ඇප් මගින් සිංහල වැඩසටහනට සවන් දෙන්න පුළුවන්. SBS සිංහල වැඩසටහන සමස්ත ඕස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය.
Tell us what you think. Like us on Facebook or follow us on Twitter.